අද විශේෂ කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහාවිද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය H.A. සැම්සන් පෙරේරා ගුරු මහත්මයාට.
ආයුබෝවන් දරුවනේ, අද ඔබට උගන්වන්නේ 10 කුලා ශ්‍රේණිය සඳහා අවශ්‍ය සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනයේ විෂයයේ අවසාන පාඩම. ඉතාමත් වැදගත් පාඩමක් මේක. මොකද අපේ සමාජය තුලින් අපිට බොහෝ විට සැඟවිලා තියෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. පන්ති කාමරයේ සමහරට මේ පාඩම පිළිබඳව ගුරුවරයා දැනුවත් කරලත් ඇති. සමහරට සමහර ගුරුවරියන් මෙම පාඩම ළමයිට උගන්වන්නට පොඩි මැලිකමක් දක්වනවා. ඒක නිසා මම හිතන්නේ ඔබ සැමට මෙම පාඩම ඉතාමත් වැදගත් පාඩමක් වෙයි අද දවසේ. අපි බලමු මේ මොකක්ද කියලා. ඔබ අහලා තියෙනවා දරුවනේ, අපේ සමාජයේ මිනිසුන් අතර විවිධ ආකාරයේ රෝග පැතිරෙනවා. එතකොට මේ රෝග අපි හඳුන්වනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි බෝවන රෝග. කෙනෙකුට බෝවන රෝග. තව කොටසක් හඳුන්වනවා බෝ නොවන රෝග හැටියට. එතකොට මේ බෝවන රෝග හා බෝ නොවන රෝග අතර අපිට හඳුන්වලා දීලා තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා බෝවන රෝග මොනවද, බෝවන රෝග මොනවද කියලා. එතකොට අපි අද කතා කරන්න යන්නේ මේකේ බෝවන රෝග අතරින් තවත් සුවිශේෂී කොටසක් වන ලිංගික සම්ප්‍රේෂණය වන රෝග. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව තමා ඔබව අද දැනුවත් කරන්නට අපි සූදානම් වුණේ. ඔව් දරුවනේ, ඔබ දන්නවා අපේ සමාජයේ මේ ලිංගිකව සම්ප්‍රේෂණ වන රෝග අර අළු යට ගිනි තියනවා වගේ සැඟවිලා තියෙනවා. ඒක නිසා අපි මේ මාතෘකාවෙන් අපි ඔබව දැනුවත් කරන්නේ මේක කාටවත් දකින්නට, පේන්නට, ඇහෙන්නට කොයි මොහොතකවත් නැහැ. මොකද සමාජයෙන් සංගවාගෙන තමයි මේ රෝගවලට ප්‍රතිකාර වුණත් කරන්නේ. එතකොට අපි ඔබව දැනුවත් කරන්නේ මේක ඔබ දැනුවත් වීමෙන් ඔබට මේ රෝගවලින් වැළකීලා ඉන්නට පුළුවන්. මේ රෝග ගත්තාම අපිට බොහෝ විට වැළඳෙන්නේ ලිංගාශ්‍රිතව. ලිංගික සම්ප්‍රේෂණ රෝග ලිංගිකාශ්‍රිතව තමයි බෝ වෙන්නේ. සමහර අයගේ වැරදි ලිංගික චර්යාවන් නිසා මේ ලිංගික රෝග බෝ වෙනවා. මේක මේ රෝග කීපයක් අපි දන්නවා තියෙනවා. මේවා අනිවාර්යයෙන්ම කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙන්නේ වැරදි ලිංගික චර්යා නිසාමයි. එහෙනම් අපි බලමු මොනවද මේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කියන්නේ කියලා. ඔබ අහලා ඇති සුදු බින්දුම කියලා රෝග තත්ත්වයක් තියෙනවා. ඒකට අපි තවත් කියනවා ගොනෝරියාව කියලා. සුදු බින්දුම, එහෙම නැත්නම් ගොනෝරියාව. ඊගාට හර්පිස් කියලා තියෙනවා. හර්පිස් රෝගය. උපදංශය කියලා ඊගාව රෝගය. ක්ලැමීඩියා, ලිංගික ඉන්නන්, ඒඩ්ස්. ඔබ බොහෝ විට අහලා ඇති ඒඩ්ස් රෝගය පිළිබඳව නම් අනෙක් රෝග පිළිබඳව අපි මේ මොහොතේ දැන් ඔබත් සමග කතා කරමු. හරි, අපි බලමු මේ සුදු බින්දුම කියන රෝගයේ මොනවාද රෝග ලක්ෂණ කියලා. හරි, ඔබ දන්නවා පිරිමින්ගේ මූත්‍රා මාර්ගයේ සැරව හෝ සුදු දියරයක් පිට වෙනවා. මේ සුදු බින්දුම රෝගයේ වැළඳුන කෙනෙකුගේ ලිංගයේ මූත්‍රා මාර්ගයේ සැරව හෝ සුදු දියරයක් පිටවීමට පටන් ගන්නවා. ඊගාවට ඒත් සමග මූත්‍රා කරන විට දැවිල්ලක් ඇති වෙනවා. මොකද මූත්‍රා මාර්ගයේ ඇතුළත තුවාල ඇතිවීම නිසා. බොහෝ විට කලාතුරකින් කාන්තාවන්ගේ යෝනි මාර්ගයේද මේ දියර ස්රාවයක් සැරව වගේ පිටවෙන්නට පටන් ගන්නවා. බොහෝ විට කාන්තාවන්ගේ මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ බොහෝ පසු වෙලා. රෝගයේ උත්සන්නම වෙච්චහම තමයි කාන්තාවන්ගේ ලිංගාශ්‍රිත මේ සුදු බින්දුම රෝගයේ රෝග ලක්ෂණ පහළ වෙන්නේ. ඊගවට මේ මේ ආසාදිත මවක් මේ හර්පිස් මේ සුදු බින්දුම කියන රෝගය වැළඳුණු මවකගෙන් දරුවෙක් ලැබුණොත් එහෙම සමහරට මේ සුදු බින්දුම අර සැරව ඇස්වල ගෑවීම නිසා දරුවා අන්ධභාවයට පත් වෙන්නට උනත් පුළුවන්. ඒ වගේම භයානක තත්ත්වයක් මේ සුදු බින්දුම රෝගයේ තියෙනවා. එතකොට මේ සුදු බින්දුම රෝගයට ප්‍රතිකාර නැහැ. මේ දීර්ඝ කාලීන නිකන් යටපත් කර ගන්නට පුළුවන් රෝග මේ ප්‍රතිකාර විතරයි තියෙන්නේ. නමුත් වැළඳුනහම ඒක දිගින් දිගට නැවත නැවත මතුවේවි පෙන්වනවා. හරි. එතකොට ඔන්න සුදු බින්දුම රෝගයේ රෝග ලක්ෂණ. අපි ඊගාවට බලමු හර්පිස් කියන රෝග තත්ත්වය. මෙම රෝගයේ බොහෝ විට වැළඳෙන්නේ ලිංගිකව එක්වීමෙන් පමණක් නෙවෙයි, සමහර විට ආසාදිත පුද්ගලයෙක්ගේ මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් තවත් අයෙකුට බෝ වෙන්නට පුළුවන්. මෙම රෝගය මුළු ශරීරය පුරාම මේ රෝගී තත්ත්වය ශරීරය පුරාම රෝග ලක්ෂණ පෙන්නවා. වරින් වර රෝග ලක්ෂණ මතුවෙනවා, නැවත යට යනවා, නැවත මතුවෙනවා. මේ වගේ ජීවිත කාලය පුරාටම හර්පිස් රෝගයේ රෝග ලක්ෂණ මතුවෙනවා. ඔබට මේ රෝග තත්ත්වවල රූප සටහන් ඔබේ පෙළපොතේ සඳහන් කරලා තියෙනවා. ඔබට හොඳින් අවබෝධ කරගන්නට පුළුවන් ඒ රෝග ලක්ෂණ ශරීරයක අපිට දකින්නට ලැබෙනකොට. ඊගාවට අපි බලමු මේකේ තව තියෙනවා දියපිරුණු කුඩා බිබිලි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් ලිංගාශ්‍රිතව. නිකන් දිය බුබුලු වගේ වතුර ගෙඩි මතුවෙන්නට පුළුවන්. මේක පළමු වරට මේ රෝග ලක්ෂණ පහළ වෙලා තුවාල අඩු වෙලා නැවත දින 10ක් 14ක් යන විට නැවතත් මෙම රෝග ලක්ෂණ පහළ වෙන්නට පටන් ගන්නවා. ඊගාට මේ මූත්‍රා පිට කිරීමේදී වේදනාව හා දැවිල්ල ඇති වෙනවා. මේ බිබිලි සරව බිබිලි තව කෙනෙකුගේ ගෑවුනහම ඒ මගින් තව කෙනෙකුට රෝගය පැතිරෙනවා. එතකොට ඔන්න අපි දැන් දන්නවා රෝග ලක්ෂණ හොඳටම හර්පිස් රෝගයේ වැළඳුන කෙනෙක් අපිට සමාජයේදී හඳුනා ගන්නට පුළුවන්. ඊගාට මෙම රෝගයේ සුව වීමෙන් පසුව නැවත නැවත මං කියවනේ ඇති වෙනවා කියලා. ඊගාට මේ රෝගේ තවත් අපිට ශාරීරිකව දකින්න හම්බෙන ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද කියලා බලමු අපි මේ රෝග ලක්ෂණ ටික. ඔව් දුවේ පුතේ, මේ රෝගේ වැළඳුණාම වෙහෙස හා ආතතිය ඉතා ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. යමක් කරනකොට වෙහෙසටපත් වෙනවා. ඊගාට මානසික ආතතියෙන් ඉන්නේ නිතර තරහ යනවා, වෛරය, කෝපය වගේ ඒ වගේ දේවල් ඇති වෙනවා. සමාජයත් එක්කත් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඊගාවට උණහා වෙනත් උග්‍ර ආසාදන තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඊගාවට ආර්ථව ක්‍රියාවලිය වෙනස් වෙන්නට පුළුවන්. කාන්තාවන්ගේ ඔසප් චක්‍රය වෙනස් වෙන්නට පුළුවන් මේ රෝග ලක්ෂණ මගින්. ඊගාවට සමහර ඖෂධ භාවිතා කරාම ඒවට වෙනත් ප්‍රතිචාර ඒ රෝග ඖෂධ වලින් ලැබෙන්නට පුළුවන්. එක්කෝ ඒ ඖෂධ එයාට ඔරොත්තු නොදෙන තත්ත්වයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒවට අර රෝග තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්, ඒ වගේ ඇති වෙන්නට පුළුවන්. ඊගාවට ගර්භණී තත්ත්වයේ ඉන්න කාන්තාවකට මෙම රෝගය වැළඳුනහම මෙම රෝග තත්ත්වය නැවත නැවත එන්නට පුළුවන්. දරුවාටත් මෙම ආසාදන තත්ත්වය ඇති වෙන්නට පුළුවන් භයානක තත්ත්වයක්. හරි, එහෙනම් අපි ගව රෝගේ තත්ත්වය ගැන අපි කතා කරමු. ඊගව රෝගේ තමයි උපදංශය. ඔබ හොඳින් අහලා ඇති උපදංශය කියන රෝගය. මේ රෝගය බෝ වෙලා ශරීරයට ඇතුල් වෙලා දින 9 97 අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවෙනවා. දින නමයක් අනුවක් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවෙනවා. ගර්භණී සමයේ ආසාදිත කෙනෙකුගෙන් දරුවට බෝ වෙන්නට පුළුවන්. ගර්භණී මවක් නම් එයාට මේ උපදංශයේ රෝගය වැළඳිලා නම් දරුවාටත් මේ රෝගය වැළඳෙන්නට හැකියාව තියෙනවා. ඊගාවට මේ රෝගය රුධිර පාරාවිලනේ රුධිරය හුවමාරු කිරීමෙන් බෝ වෙන්නට පුළුවන්. රුධිර පාරාවිලනේ මගින් රුධිරය මේ උපදංශයේ රෝගය තව කෙනෙකුට බෝ වෙන්නට පුළුවන්. හරි. අපි බලමු මේ උපදංශයේ රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා. හරි. ඔබ දන්නවා ලිංගේන්ද්‍රය තුල හෝ යවට වේදනාවක් සහිත තුවාල දකින්නට ලැබෙනවා. ඉකිලිවල වසා ගැටි තිදිමෙන්නට පටන් ගන්නවා. ඉකිලියේ තියෙන වසා ගැටි තිදිමෙන්නට පටන් ගන්නවා. ඊගාට මුල් කාලයේ බෙහෙත් නොකළොත් නැවත කෙටි කාලයකින් ආපහු රෝගය මතුවෙන්නට පුළුවන්. අර වේදනාකාරී තත්ත්වයන් ඉකිලිවල මේ තියෙන වසා ග්‍රන්ථි ඉදිමිනේවා ඇති වෙන්නට පුළුවන්. ඉතා ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් සැරින් සැරේ මතුවෙනවා. හරි. ඔන්න එතකොට අපි ඊගාව රෝග තත්ත්වය මොකද්ද කියලා බලමු. ක්ලැමීඩියා. ක්ලැමීඩියා කියන රෝග තත්ත්වය. මේක බොහෝ විට ඇති වෙන්නේ වැරදි ලිංගික එක්වීමෙන්. සමහරලාට ගුදමාර්ගයේ ලිංගික එක්වීම හෝ මුඛය ආශ්‍රිතව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් නිසා මෙම ක්ලැමීඩියා කියන සම්ප්‍රේෂණය වෙන රෝගය ඇති වෙන්නට පුළුවන්. මෙම රෝගේ අපි බලමු රෝග ලක්ෂණ මොනවද කියන එක. හරි. එක තමා ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයෙන් හා පිරිමින්ගේ ශීෂ්ණයෙන්ද ශ්‍රාවයක් නිතර පිට වෙනවා. කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් හා පුරුෂින්ගේ ශීෂ්ණයේ මූත්‍රා මාර්ගයෙන් දියරයක් ශ්‍රාවයක් වගේ පිට වෙනවා. ඊට මූත්‍රා පිට කිරීමේදී දැවිල්ල තද දැවිල්ලක් ඇති වෙනවා. ඊගාවට ගර්භාෂය ගල ආසාදනය වුණා නම් ඒ තත්ත්වයට යනකොට ඇතුලෙන් දැවිල්ල හට ගැනීමට පටන් ගන්නවා. පුරුෂෙන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ ඉදිමෙන්නට පටන් ගන්නවා. පුරුෂන ශීෂ්ණය ඒවට ඉදිමෙන්නට පටන් ගන්නවා. මේ රෝග ලක්ෂණ වල අපි දකින්නට තියෙන දේවල්. ඉතින් ඔන්න ක්ලැමීඩියා කියන රෝගය රෝග ලක්ෂණ ඔවා අපිට නිතර දකින්නට පුළුවන්. ඊගාවට අපි බලමු ලිංගික ඉන්නන් කියන සමාජ රෝග තත්ත්වය මොකද්ද කියන එක. ඔව් දේපුතේ ඔබ දන්නවා මම මුලින්ම සඳහන් කළා ලිංගාශ්‍රිතව ලිංගික වැරදි ලිංගික ක්‍රියාවන් නිසා මේ ලිංගාශ්‍රිත රෝග වැළඳෙනවා කියලා. එතකොට මෙම රෝගය වැළඳුනහම ලිංගේන්ද්‍රය තද රෝස පාට පැහැති තත්ත්වයක් මතුවෙනවා. ඊගාවට ඉන්නන් මතුවෙන්නට පටන් ගන්නවා. සමහර අයට හැමෝටම නේ සමහර අයට ඉන්නෝ දකින්නට පුළුවන් මේ රෝග තත්ත්වය නිසා. ඊගාවට ගුද සංසර්ගයේ යෙදුණොත් එතකොට ගුද මාර්ගයවටත් මුඛ සංසර්ගයේ යෙදෙනවා නම් ඒ මුඛ මාර්ගයවටත් ඉන්නෝ මතුවෙන්නට පටන් ගන්නවා. ඊගාවට කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ඇති වෙන සත්‍යයක් මෙම ලිංගික ඉන්නන් ඇතිවීම තුලින් ඒ පිළිකා තත්ත්වයක් ඇති වෙන්නටත් පුළුවන් බොහෝ විට. හරි. ඊගාවට අපි බලමු ඒඩ්ස් කියන රෝගය. ඔබ දන්නවා ඒඩ්ස් කියන රෝගය අපිට දකින්නට පහුගිය කාලේ මුළු ලෝකෙම බීතියෙන් වෙන කාලයක් තිබුණා මේ ඒඩ්ස් කියන රෝගය ප්‍රතිකාරයක් අදටත් නොමැති නිසා. එතකොට මේක බෝවෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා. ඊගාට අපරීක්ෂාකාරී රුධිර පාරා විලනේ. ඊගාට ආසාදිත මවකකින් දරුවට බෝ වෙන්නට පුළුවන්. ආසාදිත මවකගෙන් දරුවට බෝ වෙන්නට පුළුවන්. ඊගවට ගර්භණී සමයේදී ප්‍රසූතියේදී මව කිරිදීමේදී භාවිතා කරන ජීවාණුහරණය නොකරන ලද කටු හෝ මේ ශරීරයේ සිදුරු කිරීමට යොදා ගන්නා කටු ඒ වගේ දේවල් මගින් මෙම රෝග තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඊගවට ඔබ හොඳින් මතක තියාගත යුතුයි මත්ද්‍රව්‍ය භාවිතයේදීත් පච්ච කෙටීම වගේ තත්ත්වෙනුත් මෙම HIV AIDS කියන රෝගය ඇති වෙන්නට පුළුවන්. ඔබ දන්නවා HIV රෝගය කියන්නේ අපි නතු කරගන්න තත්ත්වයක්. අපි ඇති කරගන්න තත්ත්වයක්. ප්‍රතිශක්ති ඌනතා රෝගයක්. එතකොට ඒක අපි HIV කියලා කියන්නේ Human Immune Deficiency Virus කියන රෝගය නිසා තමයි මේ වෛරස් නිසා තමයි මෙම රෝග ලක්ෂණ මේ රෝගය ඇති වෙන්නට පටන් ගන්නෙ. එතකොට මෙම රෝගය බොහෝ විට ශරීරගත වීමෙන් වැළඳිනවා. රුධිරයට එකතු වීමෙන් තමයි මේ රෝගය ශරීරය පුරා යන්නේ. මෙම වෛරසය මගින් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට තමයි විශාල බලපෑමක් එල්ල වෙන්නේ. ප්‍රතිශක්තිකරණය වුණන අය නිසා විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ හැකියාව වැඩි. මෙම HIV ආසාදිතයින් විවිධ රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩි. සෙම් ප්‍රතිශාව තත්ත්වයකින් පටන් අරගෙන විශාල රෝග ලක්ෂණ පහළ වෙලා අන්තිමේදී මිය යන තෙක්ම මෙම රෝගයෙන් පෙළෙන්නට සිදු වෙනවා. එතකොට මේ අපි මේක මම මුලදිත් කිව්වා වලට මේ ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසයක් මගින් තමයි බෝ වෙන්නේ. එතකොට බලමු අපි මේක බෝ වෙන ආකාර මොනවාද කියලා. බෝ වෙන ආකාර බෝ වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒක තමයි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මගින් බෝ වෙනවා. අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් නිසා දැන් බොහෝ විට අද සමාජයේ අපි දකින්නට ලැබෙනවා විවාහ වෙන්නට පෙරත් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙනවා, විවාහ වෙලත් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙනවා. පහුගිය කාලේ මේ රෝග තත්ත්වයේ උත්සන්නව පැවති කාලේ දැනුවත් කරා මාධ්‍ය මගින් එහෙම මේ තමාං විශ්වාසවන්ත කෙනෙක් එක්කයක් පමණක් ඇසුරු කරන්න කියන නිවේදනය මාධ්‍ය මගින් බොහෝ විට ප්‍රචාරය වුණා. එතකොට මේ බොහෝ පුද්ගලයන් ඇසුරු කිරීම ලිංගික ක්‍රියාවන් සඳහා විවිධාකාරයේ පුද්ගලයන් ඇසුරු කිරීම තුළින් තමයි මේ රෝගය සමාජගත වෙන්නට පටන් ගත්තේ. ඊගාවට බෝ වෙන්නට පුළුවන් තියෙන හොඳම කාරණේ තමයි අපරක්ෂාකාරී රුධිර පාරාවිලණය කියන தත්ත්වය. වැරදි ආකාරයට හොයලා බලන්නේ නැතුව රුධිරය තව කෙනෙකුට ලබා දීමෙන් මෙම රෝගය ඇති වෙන්නට පුළුවන්. ඊගාට ආසාදිත මවකගෙන් දරුවට බෝ වෙන්නට පුළුවන්. රුධිරය මගින් මේ රෝගය ශරීරය පුරා සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට රුධිරයට HIV ආසාදිතයෙක්ගේ මගින් මවට වැළඳුනා නම් මවට තියෙන රෝග ලක්ෂණ දරුවාටත් ඇති වෙන්නට පුළුවන්. HIV රෝග ලක්ෂණ දරුවාටත් ඇති වෙන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. ඊගාවට ජීවාණුහරණය නොකරන ලද කටු මගින් මත්ද්‍රව්‍ය භාවිතයේ පච්ච කෙටීම් වගේ තත්ත්වයන් නිසා AIDS රෝගයේ ලක්ෂණ අපිට ඇති වෙන්නට පුළුවන්. ඊගාව කරුණ තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිරුරට ඇතුළු වන විෂ බීජ විනාශ කරනවා. එම විනාශ කරන්න හැකියාවක් නැහැ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මේ HIV වෛරසය ඇතුළු වුණොත්. වෙනත් රෝග බෝ වෙන එක වළක්වා ගැනීම හැකියාව නැති වෙනවා මේ HIV ශරීරගත වුණොත්. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වලට ඕනතරම් බෝ වෙන රෝග තියෙනවා. මේ බෝ වෙන රෝග ඉක්මනින් මේ HIV ආසාදිතින්ට වැළඳෙන්නට පටන් ගන්නවා. මොකද අර ප්‍රතිශක්තිකරණ පද්ධතිය තමයි මෙයා මේ HIV වෛරසය මගින් විනාශ වෙන්නේ. ඒක නිසා ඉතාමත් ඉක්මනින් වෙනත් රෝග වැළඳෙන්නට පටන් ගන්නවා. අපි බලමු මොනවද මේ දකින්නට ලැබෙන රෝග ලක්ෂණ කියලා. ඔබ දන්නවා, ඔබ දැකලා ඇති රූප සටහන ආශ්‍රිතව ඕනතරම් සමාජයේ අපිට දකින්නට ලැබෙනවා මේ ලස්සන දේහදාරි මිනිසුන් ඉතා කෙටි කාලයකින් කෙට්ටු වෙන්න පටන් ගන්නවා. ඉතා කෙටි කාලයකින් බර ඉක්මනින් අඩු වෙන්නට පටන් ගන්නවා මේ HIV ආසාදිතින්ට. ඊගාට කාලයක් තිස්සේ පවතින පාචන තත්ත්වය, පාචනය ඇති වෙනවා. ඊගාට මාසකට වඩා අධික කාලයක් උණ අඩු වෙන්නේ නැතුව පවතිනවා. මාසකට වඩා ඇති උණ තත්ත්වයක් තියෙන්නට පුළුවන්. ඊගාට ෂේ රෝගය වැනි රෝග ලක්ෂණ උත්සන්නට වෙන්නට පුළුවන්. ඊගාට නියුමෝනියා තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඊගාට විඩාව, තෙහෙට්ටුව දැනෙනවා මේ HIV ආසාදිතින්ට. ඊගාට අධික දහඩිය දැමීම දකින්නට පුළුවන්. ඊගාට ආහාර අරුචිය, කෑම අප්‍රිය ගතියක් දක්වනවා මේ HIV ආසාදිතින්ගේ රෝග ලක්ෂණවල අපිට දකින්නට ලැබෙනවා. ඊගාට අපි බලමු මේ වෛරසය අපිට තවත් කෙනෙකුට බෝ වෙන්නේ ලිංගික චර්යා මගින්. මේ වෛරසය ජීවත් වෙන්නේ කොහෙද කියන එක, මේ වෛරසය ඔබ දන්නවා අපේ ශරීරයේ තියෙන තරල මාධ්‍යවල මේ HIV වෛරසය ජීවත් වෙනවා. මෙයාට ඉතා ඉක්මනින් වර්ධනය වෙන්න පුළුවන් මේ පිරිමින්ගේ ශුක්‍ර තරලය තුල. ඊගාට කාන්තාවන්ගේ යෝනිස්‍රාවය තුල වර්ධනය වෙන්නට පුළුවන්. ඊගාට මව්කිරි, රුධිරය, කෙල, හොටු, කඳුළු, දහදිය, මලමූත්‍රවල ඉතා පුළුල් ලෙස වර්ධනය වෙනවා මේ HIV වෛරසය. හරි, ඊගාට මේක අපි බලමු. දැන් ලිංගික ක්‍රියාවන් වල මං කියවනේ ලිංගික ක්‍රියාවන් වල යෙදීමෙන් මේ රෝග තත්ත්වය ඇති වෙන්නේ කියලා. නමුත් HIV ආසාදිතයෙක්ගෙන් බෝ නොවන ආකාර තියෙනවා. SIV ආසාදිතයෙක් ඇසුරු කරා කියන පමණින් AIDS වැළඳෙන්නේ නැහැ. HIV ආසාදිතයෙක් සිප්ප වැළඳ ගත්තා කියලා HIV වෛරසය අපිට ඇතුළු වෙන්නේ නැහැ. ඊගාට අතට අත දීම, එකට කෑම කෑම, ඊගාට ඇඳුම් ආදිය හුවමාරු කරගෙන ඇඳට HIV ආසාදිත වෙන්නේ නැහැ. හැබැයි HIV ආසාදිතයෙක්ගේ ඇඳුම් මගින් අර යෝනිස්‍රාවය හරි ශුක්‍රතරලි හරි ගෑවිලා තිබිලා බැරිවලා තමන්ගේ යෝනි මාර්ගයෙන් හෝ ගුද මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් මූත්‍රා මාර්ගයෙන් මේ ස්‍රාවය ඇතුල් වුණොත් HIV ආසාදනය වෙන්නට පුළුවන්. ඊගාවට HIV ආසාදිත බව හඳුනා ගැනීමට, HIV ආසාදිතයක් හඳුනා ගන්නට අපි විද්‍යාගාරවල පරීක්ෂණ කරලා තමයි මේ ආසාදිතෙන් හඳුනා ගන්න. අපි බලමු මොනවද මේ කරන පරීක්ෂණ මොනවද කියන එක. ඔබට සමහරට විභාගයට අහන්නට පුළුවන් මෙයනි පරීක්ෂණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න මගින්. හරි, අපි බලමු. පළවෙනි එක තමයි ELISA පරීක්ෂණය. ELISA පරීක්ෂණය මේ HIV රෝගීන් හඳුනා ගැනීමට කරන පරීක්ෂණයක්. ඒකට රැපිඩ් පරීක්ෂණය HIV ආසාදිතින් හඳුනා ගන්නට කරනවා. මින්පසු රෝගය සහතික කිරීමේ පරීක්ෂණයක් කරනවා වෙස්ටර්න් බ්ලඩ් ටෙස්ට් කියලා. අර ELISA පරීක්ෂණේ, රැපිඩ් පරීක්ෂණේ දෙකෙන් එකක් කරලා ඉවරනහම වෙස්ටර්න් බ්ලඩ් කියන පරීක්ෂණය කරනවා ඒක තහවුරු කරගන්නට. ඔන්න ඔය පරීක්ෂණ තුන. එතකොට මේ වෛරසය ආසාදනය වූ මාස 3ක කාලයක් ඇතුළත මේ පරීක්ෂණය කරොත් මේ හඳුනා ගන්නට පුළුවන්. මේ මාස 3 රෝගය ශරීරගත වෙලා මාස 3ක කාලය හඳුන්වනවා කවුළු සමය කියලා. රෝග ලක්ෂණ ශරීරගත වෙලා මාස 3ක කාලයක් ඒක මේ සෞඛ්‍ය විද්‍යාවෙන් හඳුන්වනවා කවුළු සමය කියලා. මෙම රෝගවලින් වැළකීමට අපිට පුළුවන් කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි මේ HIV ආසාදිත තත්ත්වයෙන් වැළකීමට අපිට අපිට ආරක්ෂා වෙන්නට බොහෝ දේවල් කරන්නට පුළුවන්. අපි බලමු මොනවද මේ රෝගවලින් වැළකීමට අපිට කරන්න පුළුවන් දේවල් කියන එක. එක තමා විවාහවනතුරු ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකීම. විවාහයක් කරගන්නාතෙක් ලිංගිකව වෙනත් අය සමග ඇසුරු කිරීමෙන් වැළකින්නට ඕනේ. විවාහයෙන් පසු ලිංගික සම්බන්ධතා එක් අයෙකුට පමණක් සීමා කිරීම. තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා එක්ක පමණක් ලිංගික ක්‍රියාවන්වල යෙදෙන්නට ඕනේ. ඊගාවට අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින් වැළකීම. අනාරක්ෂිත ලිංගික චර්යාවලින් වැළකීම කියලා කියන්නේ ඔබ යම් කිසි කෙනෙක් සමග නාඳුනන පුද්ගලයෙක් හෝ නාඳුනන ස්ත්‍රියක් හෝ ඔබ දන්නා කෙනෙක් එක්ක හෝ ලිංගික ක්‍රියාවක යෙදෙනවා නම් ඔබ ඒ සඳහා සුදුසු උපකරණ භාවිත කරන්නට ඕනේ. මේ HIV ආසාදනයෙන් වැළකීමට නම් ඒ සඳහා සුදුසු උපකරණ භාවිත කරලා ලිංගික ක්‍රියාවන්වල නිරත වෙන්නට ඕනේ. ඔබ දන්නවා ඔබේ පෙළපොතේ මේ පිළිබඳව සඳහන් වෙලා නැහැ. නමුත් අපි උපත්පාලන වර්ග මේවට භාවිතා කරලා අපේ ඒ ලිංගික ක්‍රියාවන්වල යෙදෙනවා නම් අපිට පුළුවන් HIV ආසාදනයෙන් වළකින්නට. ඊගාට සමාජය තුළ ඇති අවදානම තේරුම්ගෙන ඒවායින් ආරක්ෂා වීම. සමාජයේ බොහෝ තැන්වල මේ රෝග තත්ත්වය පිළිබඳව අපිට අහන්නට ලැබුණට මේ අර මම මුලින් කිව්වා වගේ අර අලු යට ගිනි පුපුරු තියනවා වගේ තමයි සැඟවිලා තියෙනවා ජන සමාජය තුළ. ඔබට වැළඳෙන තෙක් ඔබ දන්නේ නැහැ මේම රෝගය සමාජගත වෙනවා කියන එක. එහෙනම් ඔබ මේ දේවල් පිළිපදිනවා නම් ඔබට මෙම රෝගෙන් ආරක්ෂා වෙන්නට පුළුවන්. අපි බලමු ඊගාවට මෙම රෝගය වැළඳී ඇත්නම් ඉක්මනින් ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නට ඕනේ. රෝගය උත්සන්න වෙන්නට පෙර ඔබ ප්‍රතිකාර ලබා ගන්නට ඕනේ. රෝහලකට ගිහින් වෛද්‍යවරයෙක් හමුවෙලා මේ තත්ත්වය පැහැදිලි කරන්නට ඕනේ. නැත්නම් ඔබ එසේ නොකළොත් තවත් මේ රෝගය සමාජගත වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඊගාවට HIV ආසාදිත මව්වරුන්ගෙන් උපදින දරුවන්ට මෙම ආසාදනය ඇති වෙන්නට පුළුවන්. ඒකෙන් ඔබ දැනුවත් වෙන්නට ඕනේ. හරි, ඊගාවට මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. යහළුවන් සමග ඔබ මත්ද්‍රව්‍ය ඔය මුලදිත් අපි මතක් කරා මත්ද්‍රව්‍ය සහ එන්නත් කිරීම් වලින් ඔය නොදැනුවත් එන්නත් කිරීම් වලින් එන් මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම් ඔබ ඒ වගේන් වැළකින්නට වෙනවා. හරි, අපි බලමු මේ රෝගය බොහෝ විට ඇති වෙන්නට පුළුවන් රෝගයට ගොදුරු වෙන්නට පුළුවන් අපිට ප්‍රවණතාවය ඇති අය කවුද කියලා අපි හඳුනා ගනිමු. ආසාදනය වීමට ලක්වීමේ ප්‍රවණතාවය ඇති වෙන්නේ කොහොමද කියලා, වැඩි වෙන්නේ කොහොමද කියන කාරණේ. හරි, ඊගාට ඔබ දන්නවා සමහර රටවල මේ වෛශ්‍යවෘතිය මේ සිදුවීම වාණිජ මට්ටමින් සිදු කරන රටට ආදායම් ලබන ක්‍රමමාර්ග බවට පත් වෙලා තිනවා මේ ලිංගික වෘත්තීන් වල යෙදෙන අයට. ගැහැණු පිරිමි දෙපාර්ශ්වයේම ඉන්න සමහර රටවලට විශාල ආදායම් ලබා දෙන. එතකොට මේ අයගේ බෝවීමේ ප්‍රවණතාවය වැඩි. ඊට එක් අයකට වඩා ලිංගික සම්බන්ධතාවල යෙදෙන අයට මේ රෝගයේ බෝවීමේ ප්‍රවණතාවය වැඩි. සමහර විට පුරුද්දක් වශයෙන් මේ ලිංගික ක්‍රියාකාරකම් වල ඇබ්බැහි වෙච්ච පිරිස ඉන්න. එතකොට මේ කට්ටියට මේ රෝග තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඊගාවට සමලිංගික ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් තුල මේ තත්ත්වය අපිට දකින්නට ලැබෙනවා. ඊගාවට ලිංගික අවයවවල වන දද හෝ තුවාල ඇතිවීම තුලින් මේ රෝගය ඉතා ඉක්මනින් තව කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාවය වැඩි. ඊගාවට එන්නත් මගින් හවුලේ මත්ද්‍රව්‍ය ශරීරගත කරගන්න අයට මෙම රෝග තත්ත්වය ඇතිවෙන්නට පුළුවන් හැකියාව වැඩි. ඊගාවට HIV ආසාදිත මවකගෙන් බිහිවෙන දරුවට මෙම රෝග තත්ත්වය ඇතිවෙන්නට පුළුවන්. එතකොට මෙන්න මේ කට්ටියකින් අපේ සමාජය තුළ ඉතා ඉක්මනින් මෙම රෝගය පැතිරීමේ ප්‍රවණතාවය අපිට දකින්නට ලැබෙනවා. අපි බලමු වර්තමාන සමාජයේ මෙවැනි ලිංගාශ්‍රිත රෝග ඇති අය බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය සඳහා රෝහල්වල වෙනම සායන පවත්වන ඔබ දන්නවා මේ සමාජ රෝග අංශයක් වෙනම රෝහල්වල තියෙනවා. එතකොට මේ සමාජ රෝග අංශවල මේට යන අය කවදාකවත් සමාජයට දැනුවත් කරන්නේ නැහැ මෙයා සමාජ රෝගියෙක් කියන කාරණේ. එතකොට ඒක ඒ නිසාම තමයි මේක අර අලු යට ගිනි වගේ හැම වෙලේම සැඟවිලා තියෙන්නේ. අපි අර ඒ පුද්ගලයාව ආරක්ෂා කරනවා සමාජයෙන් කොන්වන්නට නොදී මෙම සමාජ රෝග නිසා සමාජයෙන් ඈත් කරන්න ඔහුට ප්‍රතිකාර කරලා සුව වෙන තෙක්. හරි. ඊගාවට ඒ අය සායන පවත්වන අයට රෝහල්වල සායන පවත්වන සායන සඳහා අනිවාර්යයෙන්ම ඒ අය ඉදිරිපත් වෙන්නට ඕනේ. ඊගාවට මං පෙර කිව්වා වගේ මේ සමාජ රෝග වැළඳුන අය රහස්‍යභාවය රැකීම ඉතාමත් වැදගත්. මොකද නැත්තම් රෝග තත්ත්වය නිසා දිවිනසා ගැනීම පවය තියෙන්නට පුළුවන් මේවා සමාජගත වීම තුළින්. ඒක නිසා බොහෝ විට සුව කරගන්නට පුළුවන් රෝග තත්ත්වයක් නම් ඒක සුව කරගන්නට පෙර සමාජගත වෙලා මොහොත මුහුණ දීමේ හැකියාවක් නැති වුණොත් ජීවිත අහිමි වීමට පවා ඉඩ තියෙනවා. ඒ පිළිබඳව ඒ නිසාම මේ රෝගවල වැළඳුන අයගේ රහස්‍යභාවය රැකීම ඒ වෘත්තිකයන්ගේ වෘත්තිකයන් සතු ගුණාංගයක් වෙනවා. ඊගාට ඒඩ්ස් රෝගින් කවදාකවත් සමාජයෙන් කොන් කරන්නට හොඳ නෑ. මොකද ඔහුත් සමාජයේ එක් කොටසක්. ඒක නිසා සමාජානුගත වෙලා ඔහුට ජීවත් වෙන්නට ඉඩ සලස්වන්නට ඕනේ. හරි. ඔව් දුවේ පුතේ, අපේ මං හිතන්නේ ලිංගික සම්ප්‍රේෂණය වෙන රෝගවලින් ඔබ මෙම් පාඩම තුළින් බොහෝ විට දැනුවත් වෙන්නට ඇති. ඔබට මේ පාඩම යම් හෝ අවබෝධයක් ලැබුණා නම් මං හිතන්නේ ඔබට පුළුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙනවට මේ පිළිබඳව තව ඔබේ පෙළ පොත ඊගාවට රෝහල් වලින් මේ පිළිබඳව තොරතුරු ලබාගෙන සමාජ රෝග අංශයක් තියෙනවා රෝහල් වල ඒ වයින් තොරතුරු ලබාගෙන ඔබගේ දැනුම තවත් වැඩි කරගන්නට. එහෙනම් අද දවසට නියමිත පාඩම මෙයින් අවසන් කරනවා. නැවතත් අපි මෙම රජරට සේවය තුළින් ඔබ දැනුවත් කරනවා ඊළඟ පාඩමින්. එතෙක් ඔබ සැමට සුවබර දිනක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. ආයුබෝවන්.